නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉමස්සේව කෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපීති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි ඉරිදා ධර්ම දේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ මග්ග සංයුත්තයේ එන බ්‍රාහ්මණ සූත්‍රයෙන්. මේ බ්‍රාහ්මණ සූත්‍රය මූලික කරගෙන අපි දැන් ධර්ම දේශනා මාලාවක් පවත්වගෙන යනවා. මේ බ්‍රාහ්මණ සූත්‍රයට ඇත්තටම ප්‍රස්තුත වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනා කාලයේදී ආනන්ද සාමීන් වහන්සේ ලැබපු අත්දැකීමක් මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ කරන විවරණයක්. එක්තරා අවස්ථාවකදී ආනන්ද සාමීන් වහන්සේ සැවැත්නුවර පිණ්ඩපාතේ වැඩම කරනවා. ඒ වෙලාවේදී උන්වහන්සේට දකින්න ලැබෙනවා ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයෙක් ඒ සැවැත්නුවර හරහා යනවා අශ්වරථයක් පරිහරණය කරමින්. මේ අශ්වරථය බොහොම සුවිශේෂී අශ්වරථයක්. ඒක සම්පූර්ණයෙන්ම සුදු පාටින් යුක්ත වෙලා තියෙනවා. ඒකට යොදලා තියෙන අශ්වයත් සුදු පාටයි, ඒකේ වහලත් සුදු පාටයි, රෝදත් සුදු පාටයි, වටේ ආවරණය කරලා තියෙන ඒ වියන් ආදියත් ඔක්කොම සුදු පාටයි. ඒ තියා මේ බ්‍රාහ්මණයා ඇඳගෙන ඉන්න සලුපිලි පවා සුදු පාටයි. ඉතින් මේ ස්වභාවය දකින්න ඒ නගරවාසීන් මේ රථය පිළිබඳව මේ සැරසීම පිළිබඳව බොහොම මවිතය පළ කරනවා. ඒ වගේම ඒ අයගේ ප්‍රසාදය පළ කරනවා. ඒ අය ප්‍රකාශයක් කරනවා මේක හරියට නිකන් බ්‍රහ්ම යානාවක් වගේ කියලා. දිව්‍ය යානාවක් වගේ කියලා. ඉතින් මේ කාරණාව දකින ආනන්ද සාමීන් වහන්සේ පිණ්ඩපාතයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නගනවා. ඒ ප්‍රශ්නය තමයි ස්වාමීනි, මේ ධර්ම විනය මූලික කරගෙන මෙන්න මේ බඳු යානාවක් පනවන්න පුළුවන්ද? මම මේ වගේ පුදුමාකාර යානාවක් දැක්ක මම මේ පිණ්ඩපාතයේ වැඩම කරනකොට ස්වාමීන් වහන්සේට පුළුවන්ද මේ බඳු යානාවක් අපේ මේ ධර්ම විනය අදාළ කරගෙන ප්‍රකාශ කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කරන ප්‍රකාශය තමයි අපි අද මාතෘකා වශයෙන් තබා ගත්තේ. ඉමස්සේව කෝ ඒතං ආනන්ද අරියස්ස අට්ඨංගිකස්ස මග්ගස්ස අදිවචනං බ්‍රහ්මයානං ඉතිපි ධම්මයානං ඉතිපි අනුත්තරෝ සංගාම විජයෝ ඉතිපි. ආනන්ද, මේ ආරෂ්ඨාංග මාර්ගයට කරන් කියන තවත් සමාන වචනයක් තමයි බ්‍රහ්මයානය කියලා කියන්නේ, ධර්මයානය කියලා කියන්නේ. මේ කෙලෙස් සටන සඳහා භාවිතා කරන අනුත්තර වූ ඒ සංග්‍රාම විජය කරන සංග්‍රාමයේ ජය ගන්නා වූ ඒ යානාව තමයි මේ ආරෂ්ඨාංග මාර්ගය කියලා කියන්නේ. ඉතින් එහෙනම් බුදුරජාණන් වහන්සේ කියන්නේ එතකොට මේ යානාවක් බ්‍රහ්ම යානාවක්, දිව්‍ය යානාවක්, ධර්ම යානාවක් වශයෙන් හඳුන්වන්නේ ආරෂ්ඨාංග මාර්ගය. ඉතින් අපි ආරෂ්ඨාංග මාර්ගය මූලික කරගෙන දේශනා මාලාවක් දැන් පවත්වගෙන යනවා. ඒකේ දැන් අපි මේ වෙනකොට සම්මා දිට්ඨිය ගැන දේශනා කළා. ඊළඟට සම්මා කම්මන් සංකප්පය ගැන දේශනා කළා. ඊට පස්සේ සම්මා වාචාව ගැන දේශනා කළා. දැන් අපි පැමිණලා තියෙන්නේ සම්මා කම්මන්ත කියන මාර්ගාංගයට. ඒකට මේ පින්වතුන්ට මතක ඇති සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන මාර්ගාංග දෙක ප්‍රඥා ශික්ෂාවට තමයි අදාළ වෙන්නේ. ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන මෙන්න මේ මාර්ගාංග තුන සීල ශික්ෂාවට තමයි අදාළ වෙන්නේ. ඉතින් එතකොට දැන් අපි ගත කරන්නේ සීල ශික්ෂාව මූලික කරගෙන කරන විග්‍රහය. ඒතර සීල ශික්ෂාවේ අංග තුනක් තියෙනවා, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. ඒකෙත් දැන් අපි ගත කරන්නේ සම්මා කම්මන්ත කියන මෙන්න මේ මාර්ගාංගය සාකච්ඡා කරමින්. අපි එතකොට ගිය සතියේදී ඉදිරිපත් කළා මූලික හැඳින්වීමක් සම්මා කම්මන්තය ගැන. ඉතින් එතෙන්දී අපිට මුලින්ම දැනගන්න අවශ්‍ය වුණා මොකක්ද මිච්ඡා කම්මන්ත කියලා කියන්නේ. වැරදි හැසිරීම කියලා කියන්නේ කුමක්ද? ඒක බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ පානාති පාතෝ අදින්නා දානං කාම මිච්ඡාචාරෝ කියලා තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් එතකොට ඒ ප්‍රාණඝාතය ගැන අපි ටිකක් සාකච්ඡා කළා. කොහොමද කෙනෙක් ප්‍රාණඝාතයක් කරන්නේ, මොන මොන අංග සම්පූර්ණ වුණොත්ද යාට ප්‍රාණඝාත අකුසලයක් සිද්ධ වෙන්නේ. ඒ වගේමයි අදින්නා දානය කියන එක ගැනත් අපි කතා කළා. මොන මොන අංග සම්පූර්ණොත්ද සොරකම් කිරීමක් සිද්ධ වෙන්නේ, කොයි කොයි ආකාරයෙන් මිනිස්සු හොරකම් කරනවද, මොන මොන විදිහේ උපක්‍රම පාවිච්චි කරනවද, ඒව ගැනත් අපි ටිකක් සාකච්ඡා කළා. ඊට පස්සේ කාමෙහි වරදවා හැසිරීම ගැනත් අපි ටිකක් සාකච්ඡා කළා. කොහොමද ඇත්ත වශයෙන්ම කාමෙහි වරදවා හැසිරීමක් සිද්ධ වෙන්නේ, ඒ අකුසලයේ සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අපි සාකච්ඡා කළා. ඊට පස්සේ අපි පිවිසුණා සම්මා කම්මන්තය ගැන සාකච්ඡා කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේ සම්මා කම්මන්තය ආකාර දෙකකින් ප්‍රකාශ කරනවා, දේශනා කරනවා. ඒ පිළිබඳව විස්තර අපිට හම්බ වෙනවා මජ්ක්‍ධිම නිකායේ මහා චත්තාලීසක සූත්‍රයේදී. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සම්මා කම්මන්තං අහං භික්ඛවේ ද්වයං වදාමි. මහණෙනි, මම සම්මා කර්මාන්තය කොටස් දෙකක් වශයෙන් පෙන්නනවා. අතිභික්ඛවේ සම්මා කම්මන්තෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදි වේපාකෝ. මහණේ, එක සම්මා කම්මන්තයක් තියෙනවා, ඒක පුඤ්ඤපක්ෂයේ පිහිටලා තියෙනවා. හැබැයි ආශ්‍රව සහිතයි, උපදි විපාක ලබා දෙනවා. ඒ කියන්නේ මෙබඳු සම්මා කර්මන්තයක් අනුගමනය කිරීම තුළින් එයාට අනාගතයේදී සැප විපාක, සුව විපාක ලැබෙන්න පුළුවන්. ඒ නිසාම ඒක පුණ්‍ය පක්ෂයේ තියෙන ඒ කරන ක්‍රියාවන් පින් වශයෙන් සලකන්න පුළුවන්. ඒ වගේමයි හැබැයි ආශ්‍රව සහිතයි. ඊට පස්සේ දෙවන කොටසක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, අතිභික්ඛවේ සම්මා කම්මන්තෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. මහණෙනි, තවත් සම්මා කම්මන්තේ ප්‍රභේදයක් තියෙනවා. ඒක ඇවිල්ලා ආර්යයි, ඒක ආශ්‍රවයන්ගෙන් තොරයි. එහෙම නැත්නම් ආශ්‍රවයන් තොර, ආශ්‍රවයන් දුරු වෙන විදිහට තමයි ඒක කෙනෙක් ප්‍රගුණ කරන්නේ. ඒ වගේමයි ඒක ලෝකෝත්තරයි, මාර්ගාංගයක් බවට පත් වෙනවා. එතකොට අපි ඒකේ පළවෙනි කොටස ගැනත් ගිය සතියේ සාකච්ඡා කළා. ඒ කියන්නේ මොකද්ද මේ ආශ්‍රව සහිත පුණ්‍ය පක්ෂයේ පිහිටා තියෙන ඒ උපද විපාක, අනාගතයේදී සැප විපාක ලබා දෙන ඒ සම්මා කර්මාන්තය කුමක්ද? එතකොට බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ අර අපි කතා කරපු මිච්ඡා කර්මාන්තයේම ප්‍රතිවිරුද්ධ පැත්ත. පානාතිපාතා වේරමණී, ප්‍රාණඝාතයෙන් වැළකීම. අදින්නා දානා වේරමණී, සොරකම් කිරීමෙන් වැළකීම. කාමේසු මිච්ඡාචාරා වේරමණී, කාම මිත්‍යාචාරයෙන් වෙන්වීම. එතකොට මෙන්න මේ කාරණා තුන තමයි මූලික වශයෙන් ඒ සම්මා කම්මන්තේ මුල් කොටස වශයෙන් පෙන්වන්නේ. එතකොට කෙනෙක් තමන් දඬු මුඳුරු ගන්නේ නැතුව ඊළඟට බොහෝම අනිත් සත්තුන් කෙරෙහිත් කරුණාවෙන්, සතුන් මැරීම කෙරෙහි ලැජ්ජා සම්පන්නව, ඒ කෙරෙහි එක්තරා අන්දමකින් බියක් උපදවගෙන සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රී සහගතව ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා, පානාතිපාතම් පහාය පානාතිපාතා පටිවිරතෝ හෝති. මේ ප්‍රාණඝාතය අතහැරලා ප්‍රාණඝාතයෙන් වළකිනෝ. නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලැජ්ජී දයාපන්නෝ සබ්බපාන භූත හිතානුකම්පී විහෙරති. ඒ නිසා යා දඬු මුගුරු පැත්තකට දානවා, ආයුධ පැත්තකට දානවා, බොහොම බය ලැජ්ජාව දෙක සහිතව සියලු සත්වයන් කෙරෙහි දයානුකම්පාවෙන් යුක්තව, කරුණාවෙන් යුක්තව කටයුතු කරනවා. ඊට පස්සේ අදින්නා දානා වේරමණී කියන ඊළඟ කොටසට අපි පිවිසුණා. ඒකෙදී බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අදින්නා දානම් පහය අදින්නා දානා පටිවිරතෝ හෝති. මේ තැනත්තා දැන් එතකොට සොරකම් කිරීමෙන් වෙන් වෙලා සොරකම් කරන්නේ නැතිව වාසය කරනවා. එතකොට යම් කෙසේ අනුන්ගේ දෙයක් ඒ අනුන්ගේ බව දන්නවා නම් ඒක මේ නීතියකට විතරක් බය වෙලා නෙමෙයි, ඒක තමන් තුළින්ම දැන් උවමනාවක් ඇති වෙනවා, මේ දේ අනුන්ගේ දෙයක්, මේක මම ගන්න සුදුසු නෑ කියලා යාට උවමනාවක් ඇති වෙනවා. ඒ නිසා යා ඒ කවුරු ළඟ හිටියත් කවුරු ළඟ නොහිටියත් නීතියක් තිබුණත් නීතියක් නැති වුණත් එයාට තේරෙනවා නම් මේක ඇවිල්ලා අනුන්ගේ දෙයක් කියලා එයා ඒක නොගෙන ඉන්න කටයුතු කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාමේ සුමිච්ඡාචාරා වේරමණී. ඉතින් එතෙන්දී කෙනෙක් ඒ අනුන් සතු කාම වස්තුවක්, සමහරලාට දෙමව්පියන් යටතේ ඉන්න දරුවෙක්, එහෙම නැත්නම් සහෝදරයන් සහෝදරියක් යටතේ ඉන්න දරුවෙක් කෙනෙක්, ඊට පස්සේ නැත්නම් ස්වාමියෙක් භාර්යාවක් සමග ඉන්න දැනට නීත්‍යානුකූලව එබඳු සම්බන්ධයක් තියෙන කෙනෙක්, ඒපත් නැතයි යම්කිසි ප්‍රතිපදාවක් නිසා අපිට මහන වෙලා යම්සි වෙනත් ආගමික චාරිත්‍රාක් නිසා බ්‍රහ්මචාරීව ජීවත් වෙන කෙනෙක්. කියන මේ මෙන්න මේ විවිධ පැති නිසා බ්‍රහ්මචාරීව එහෙමත් නැත්නම් කාමසේවනයේ යෙදෙන්නේ නැතිව කෙනෙක්ගේ යටතේ ආරක්ෂාව යටතේ කල්ගත කරන කෙනෙක් එක්ක අයිතා සම්බන්ධයක් පවත්වන්න නැතුව කාම මිත්‍යාචාරයේ යෙදෙන්නේ නැතුව ජීවත් වෙන්න දරන උත්සාහයක්. ඉතින් එතකොට අද අපිට මේකෙම තව තව ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිපදාව තව තව සූක්ෂම කරගෙන ඒ තුලින් ආශ්‍රවයන් වැඩෙන්නෙත් නැති වෙන්න කරන කටයුතු කිරීමක් තමයි අපිට සලකන්න සිද්ධ වෙන්නේ. අර අත්තිබික්කවේ සම්මා කම්මන්තා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා කියන කොටසදී. මොකද දැන් මෙයා ප්‍රතිපදාවක් වශයෙන් මේ කටයුත්ත දිගට කරගෙන යනවා. එයා සතුන් ඝාතනය කරන්නේ නැතිව එයා පුලුවන් තරම් සියලු සත්වයින් කෙරෙහි කරුණාවන්තව කටයුතු කරනවා. අපි තුම මෛත්‍රී භාවනාවකුත් වඩනවා. එයාට දැන් අනිත් සත්වයින් කෙරෙහි මෛත්‍රියක් කරුණාවක් තියෙනවා. ඒ නිසා එයාගේ හිතේ විහිංසා සංකල්පනාවක් පහළ වෙද්දී, ඊළඟට ව්‍යාපාද සංකල්පනාවක් පහළ වෙද්දී ඒක එයා හිතේ තියාගන්න තු ඒක දුරු කළා දානවා. ඒ නිසා අපිට තේරෙනවා මෙතෙන්දී ඒකාතකින් සම්මා දිට්ඨියක්, සම්මා සංකප්පයක්, ඒ ප්‍රඥාවෙන් ලැබෙන යම්කිසි අනුග්‍රහයකුත් ලැබෙනවා. ඒ වගේමයි ඒ සඳහා එයා වීරයෙකුත් දරනවා. සමහර ලාවට ඇතැම් වෙලාවෙදී එයාගේ හිතෙන් එනවා සතෙක් මරන්න, හොරකමක් කරන්න, කාමමිත්‍යාචාරයේ දෙන්න සමහරලාට කැමැත්තක් ඇති වෙනවා. නමුත් ඒක ඔස්සේ යන්නේ නැතුව, ඒක අනුමත කරන්න යන්නේ නැතිව, ඒකේ තියෙන බරපතලකම, ඒකේ තියෙන වරද තේරුම් අරගෙන නිවැරදිව කාලය ගත කරන්න එයා උත්සාහයක් දරනවා, වීරයක් දරනවා. ඒ නිසා වීරයක් ප්‍රතිදින් සම්බන්ධයක් තියෙනවා. එතකොට එහෙනම් ඊටත් අමතරව එයා හිතගෙන අවධානයෙන් ඉන්න අවශ්‍යයි. මේ මොහොතේ මොකද්ද සිද්ධ වෙන්නේ? තමන්ගේ හිතේ යම්කිසි පෙළඹවීමක්, එහෙමත් නැත්නම් එක්තරා අන්දමකින් හිතේ ඇති වෙන ලොකු ආසාවක්, ඒ ආසාවට වහල් වීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්ද කියලා හැමතිස්සෙම හිත ගැනත් සෙවිල්ලෙන් ඉන්න එයාට සිද්ධ වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ සම්මා කම්මන්තය ටික ටික ප්‍රතිපදාවක් වශයෙන් එයා වඩනකොට ඒක තනියෙන් යන ගමනක් නෙමෙයි, යාට තියෙන. එතෙන්ට එකතු වෙනවා සම්මා දිට්ඨියත්, සම්මා වායාමයත්, සම්මා සතියත්. එතකොට සම්මා සති සම්මා දිට්ඨිය කියන එක එතකොට එහෙනම් පූර්වාංගම වෙනවා. සම්මා දිට්ඨියෙන් තමයි නිවරදි එල්ලේ ලබා දෙන්නේ. මොකද්ද මිච්ඡා කර්මාන්තේ, මොකද්ද සම්මා කර්මාන්තේ කියලා මේ නිවරදි අවබෝධය, ඒ දැනුම, ඒ දර්ශනය, දැක්ම ලබලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. එතකොට ආයක දන්නේ නැත්නම් මොකක්වත් කරන්න බෑ. අපි තුන් කවුරුවත් දන්නේ නැහැ, යම් යම් කෙනෙක් දන්නේ නැහැ මේ සතුන් මරුවාම පවක් සිද්ධ වෙනවා අය. ඒක තමන්ටත් අනුන්ටත් අහිතකරය, හානිකරය කියන එක කවුරුවක්වත් දන්නේ නැහැ. ඒ තැනත්තා දන්නේ නැත්නම් එයා ඒක ඔහෙ පිළිපදිනවා. ඒ නිසා එයාට ඒබඳු අවබෝධයක් අවශ්‍ය වෙනවා. එතකොට යම් කෙනෙක් ඒ අවබෝධය ලබා තිබීම එහෙමනම් වැදගත්. මේ මිච්ඡා කර්මාන්තයක් කියන්නේ කුමක්ද කියන අවබෝධය, සම්මා කම්මන්තය කියන්නේ මොකක්ද කියන අවබෝධය එහෙනම් එයාට අවශ්‍ය වෙනවා. ඒ නිසා ඒ අවබෝධය ලැබලා දෙන්නේ, ඒ දැනුම, ඒ දැකීම ලැබලා දෙන්නේ සම්මා දිට්ඨියෙන්. එතකොට ඒ සම්මා දිට්ඨියම තමයි බලපවත්වන්නේ යාගේ හිතේ අර වගේ කාම සංකල්පනාවන්, ව්‍යාබාධ සංකල්පනාවන්, විහිංසා සංකල්පනාවන් පහළ වෙනකොට ඒවා අභිරමණය කරන්නේ නැතුව ඉන්න. ඒවා ඔස්සේ යන්නේ නැතුව ඉන්න. මොකද ඒවා ක්‍රියාත්මක කරාම තමයි මේ මිච්ඡා කර්මාන්ත සිද්ධ වෙන්නේ. ඒ නිසා යා ඒ සම්මා දිට්ඨිය, ඒ ප්‍රඥාව මූලික කරගන්නවා මේ යන ගමනට. ඊට පස්සේ හිත ගැන හොඳ අවධානයෙන් ඉන්නේ සම්මා සතියක් ක්‍රියාත්මක වෙනවා. සෝ සතෝ මිච්ඡා කම්මන්තං පජහති සතෝ සම්මා කම්මන්තං උපසම්පජ්ජ විහෙරති. සාස්ස හෝති සම්මා සති කියලා බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. ඒ කියන්නේ යා දැන් හොඳට දන්නවා මොකද්ද සම්මා කම්මන්තේ මිච්ඡා කම්මන්තේ කියලා. යා දෙක වෙන් කරගන්න දන්නවා. යා සිහියෙන් යුක්තව මිච්ඡා කර්මාන්තය බැහැර කරනවා. ඒ වෙනුවට සතිමත්ව සම්මා කම්මන්තේ වාසය කරනවා. ඒ වගේමයි ඒ මිච්ඡා කර්මාන්ත දුරු කිරීම සඳහා වෑයම් කරනවා. සම්මා කම්මන්තේ තුල වාසය කරන්න උත්සාහන්ත වෙනවා. සෝ මිච්ඡා කම්මන්තස්ස පහනාය වායමති සම්මා කම්මන්තස්ස උපසම්පදාය. ස්වාස්ස හෝති සම්මා වායාම. එතකොට අපිට තේරෙනවා මේ සම්මා කම්මන්තය කියන එක තවත් අංග තුනක් එක්ක අත්වල් බඳගෙන යන ගතියක් තියෙනවා. ඒක තමයි මම මේ රූප සටහනෙත් ඉදිරිපත් කළා තියෙන්නේ. එතකොට මේ සම්මා කම්මන්තය කියන එකට උදව් වෙනවා සම්මා දිට්ඨිය, සම්මා වායාමය, සම්මා සතිය. එතකොට දැන් මේ ගමන යද්දී දැන් මේ ටික ටික ඉස්සරහට එයා කටයුතු කරගෙන යද්දී එයා ප්‍රතිපදාවක් වශයෙන් ටික ටික ඒ සම්මා කම්මන්තය තුල ජීවත් වෙන්න උත්සාහවන්ත වෙනවා. ඒ සඳහා වෑයම් කරනවා, හිත ගැන අවධානයෙන් ඉන්නවා. තවත් පියවරක් වශයෙන් මේ හරහා ආශ්‍රවයන් ජනිත නොවන ආකාරයෙන් කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. දැන් අපි හිතමු අපේ හිතේ තියෙනවා නම් කාමාශ්‍රවය. එතකොට අපේ හිතේ කාමසිතුවිලි පහළ වෙනවා. ඒ කාමසිතුවිලි හරහා ඔන්න මිච්ඡා කර්මාන්තයක් කරන්න සමහරට හිතෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු කාම මිත්‍යාචාරයේ දෙන්න සමහරලාට ඒ සම් ඒ කාමාශ්‍රවය ඉස්මතු වී ආ පැමිණීම නිසා ඇතැම් කෙනෙකුට හිතෙන්න ඉඩ තියෙනවා. නමුත් එයා ඒක තේරුම් අරගෙන ඒ ආශ්‍රවයන්ට අහු වෙන්නේ නැතිව ඒ පැමිණිච්ච කාමාශ්‍රවයට නැත්නම් කාමච්ඡන්දයට අහු වෙන්නේ නැතිව උත්සාහයෙන් එයා ඒක අයින් කරලා දාලා ජීවත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් අපි හිතමු හිතේ තියෙනවා ඇතැම් වෙලාවට පටිඝානුසයක්, ද්වේෂය ඇති කරන ගතියක්, තමන් නුරුස්නා දෙයක් සිද්ධ වෙනකොට, අකමැති දෙයක් සිද්ධ වෙනකොට, අකමැති කෙනෙක් දකින්නකොට හිතේ පහළ වෙනවා එක්තරා අන්දමකින් ද්වේෂයක්. ඉතින් ඒක හඳුන ගන්නවා. මේ වෙලාවේදී පටිඝ අනුසය ක්‍රියාත්මක වෙලා දැන් මේ තියෙන්නේ කියලා ඒ தත්වයේ තේරුම් අරගෙන එයා උත්සාහවන්ත වෙනවා ඒකට උල්පන්දම් නොදී ඉන්න, ඒකට අනුග්‍රහ නොකර ඉන්න. එතකොට අන්න මොකද වෙන්නේ? ඒ සම්මා කම්මන්තය තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද ඒ පටිඝය වර්ධන වෙලාවොත් තමයි අර විදිහට සමහර වෙලට ප්‍රාණඝාතයක් දක්වා නැත්නම් තවත් කෙනෙකුට හිරිහැර කිරීමක් දක්වා ඉස්සරහට යන්නේ. නමුත් දැන් එයා හඳුනගත්තා දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ පටිඝ අනුසයක්. එහෙනම් මම මේ අනුසය දුරු කිරීම සඳහායි දැන් උත්සාහන්ත වෙන්න තියෙන්නේ කියලා එයා උත්සාහන්ත වෙනවා ඒ සඳහා. මේ විදිහට දැන් තවත් පැත්තකින් අපිට කතා කරන්න පුළුවන් ප්‍රාණඝාතයෙන් වළකිනවා වගේම එයා දැන් තවත් කෙනෙකුට ආරක්ෂාවක් සපයන්න, ඒ වගේම අභේදානයක් දෙන්න, එයාව සුවපත් කරන්න, රෝගයකින් දුරු කරන්න මේ ආදී වශයෙන් ඒකේ සම්පූර්ණ කුසල පක්ෂය තමයි දියුණු කරගෙන යන්නේ. ඒ කෙනෙකුට හිරිහැර කරදර කරනවා වෙනුවට කෙනෙකුට උදව් උපකාර කරුණාවෙන් පිහිටවීම කරගෙන යනවා. දැන් මේ කටයුත්තේදී දැන් මේ තැනත්තා දැන් මේ ලෝකෝත්තර සම්මා කම්මන්තයේදී විශේෂයෙන්ම ඒ තමන් කරන යහපත් ක්‍රියාවන් නිසාත් ඒ යහපත් ක්‍රියාවන් මූලික කරගෙන මම මගේ කියලා හැඟීමක් ඇති වෙනවද? එහෙමත් නැත්නම් ඒ හරහා අවිද්‍යා ආශ්‍රවයක් දියුණු වෙනවද කියලා ටිකක් සැලකිලිමත් වෙනවා. අපි හිතමු උදාහරණයක් වශයෙන් අපි සතෙක්ව මරණයෙන් නිදහස් කරා. අපි හිතමු මරන්න හිටියා හරකෙක්. අපි ඉතින් සෑහෙන ගාණක් දීලා ඌව අරගෙන යම්සි සුවපත් මේ හොඳ තැනකට ඒ සතාව බාර දීලා ආරක්ෂා කරගන්න කියලා. එහෙම නැත්නම් අපිම ඒ සතාව ආරක්ෂා කරගෙන ඉතින් ඒ සතාට අභේදානය දුන්නා, මරණයෙන් බේරගත්තා. ඉතින් ඕකේ සාමාන්‍ය සිද්ධිය තමයි අපි ඒ කරපු කුසලය නැවත නැවත සිහි කරන එක. කතම් මේ පුඤ්ඤං නම් කියලා මේ මම මෙහිම පින්කමක් කළා කියලා මේ අභිනන්දනයක් කරන එක ගැන සතුටු වෙනවා. ඉතින් ඒකත් දහමේ එක පැත්තක්. ඉතින් ඒක එක අතකින් අර සම්මා කම්මන්තයේ මුල් මට්ටම කියලා කියන්න පුළුවන්. එයා දැන් කෙනෙක්ව මරණයෙන් බේරගත්තා. ඉතින් මමයි මේ සතාට මේ සතාට පිහිට උනේ, මන් නිසා තමයි මේ සතා අද ජීවත් වෙන්නේ කියලා ඒ තමන් කරපු හොඳ ක්‍රියාව ගැන මෙනෙහි කරමින් ඒ ගැන සතුටු වෙනවා. ඒක වැරද්දක් නැහැ. හැබැයි දැන් මේ යෝගාවචරයම මේ තනත්තම ඊට එහා යන ප්‍රතිපදාවකට පැමිණෙනකොට පිවිසෙනකොට එයා ඒ සිතුවිල්ල හඳුනගන්නේ හුදෙක් සිතුවිල්ලක් වශයෙන්. උදාහරණයක් වශයෙන් සතිපට්ඨානයේ චිත්තානුපස්සනාවක් වඩද්දී කෙනෙක් සදෝසං වාචිත්තං සදෝසං චිත්තංති පජානාති විත දෝසං වාචිත්තං විත දෝසං චිත්තංති පජානාති කියන මට්ටම තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ එයා දැන් හිතේ ද්වේෂයක් හටගත්තොත් ද්වේෂයක් බව දන්නවා. හිතේ මෛත්‍රියක් හටගත්තොත් කරුණාවක් හටගත්තොත් ඒ බවත් දන්නවා. හැබැයි මේ වෙලාවේදී ඒක වර්ධනය කර කර ඒක ඔස්සේ යමින් ඒ ගැන හිත හිතා ඒක අභිනන්දනය කරන්න යන්නේ නැහැ. එයාට මතක් වෙනවා දැන් මේ සතා ජීවත් වෙන්නේ මම නිසා. නැත්තම් මේ සතා ඒ තමන් මුදවාගත්ත හැටි මතක් වෙනවා. සාමාන්‍ය ප්‍රතිපදාවේ තියෙන්නේ ඒක මතක් කර කර මතක් කරකට සතුටු වෙමින් ඉන්න ඉඳීම හරහා කුසලයේ වර්ධනය කිරීම. නමුත් දැන් මෙයා යන්නේ වෙන පැත්තක. දැන් මේ ආත්ම වර්ණනා කරමින් මේ පහළ වෙන සිතුවිල්ල එයා තේරුම් ගන්න. මම දැන් කුසලයක් කරා, මේ කුසලය හරහා දැන් කෙනෙක් හදන්න ඉදිරිපත් වෙලා තියෙනවා. පටන් ගන්න තියෙනවා. කරපු කුසලයේ මතක් වෙනවා. හොඳ පින්කම මතක් වෙනවා. ඒ පින්කම හරහා කෙනෙක් හදනවා. පුද්ගලෙක් හදනවා. ඒකට දැන් මෙයා ඉඩ තියන්නේ නැහැ. එයා එතන තේරුම් ගන්නවා දැන් මේ මමෙක් තමයි හදන්නේ. පුද්ගලෙක් තමයි හදන්නේ. සතාව බේරපු මමෙක්. සතාව නිදහස් කරපු කෙනෙක් පුජ්‍යලයෙක්. එතකොට මේ පුජ්‍යලයෙක් ඉදිරිපත් කරගෙන මමෙක් මූලික කරගෙන ආත්ම වර්ණනාවක් කරගෙන ඒ ආත්මීය සංකල්පනයක් තව තව වර්ධනය කරන අන්දමින් තමයි මේ සිතුවිල්ල පහළ වෙන්නේ. හැබැයි යා ඒක හඳුනගෙන ඒක හුදෙක් සිතුවිල්ලක් බව තේරුම් අරගෙන ඒක පැත්තකට දානවා. ඒක දිගට අරගෙන යන්නේ නැහැ. එතකොට පින්වත්නි බැලුවාම අපි සාමාන්‍යයෙන් ගිනගෙන ඉන්න ප්‍රතිපදාවට ටිකක් වෙනස් මේ කතා කරන ප්‍රතිපදාව. සාමාන්‍යයෙන් අපි තේරුම් ගන්න තියෙන්නේ අපි පින් කරාම ඒක ඔන්න පොතක සටහන් කරා පින් පොත කියවමින් තමයි කාලය ගත කරන්නේ. ඉතින් එහෙම එකක් නෙමෙයි දැන් මේ කතා කරන්නේ. ඒ වෙනුවට කුසල අකුසල් දෙකම පැත්තකට දාන ප්‍රතිපදාවක් මේ කතා කරන්නේ. එතකොට එහෙමනම් සතිපට්ඨානේ චිත්තානුපස්සනා මට්ටමකට කෙනෙක් පැමිණනකොට යා කුසල් සිතක් පහළ වුණත් ඒක තේරුම් ගන්නවා, අකුසල් සිතක් පහළ වුණත් ඒක තේරුම් ගන්නවා. ඒ එකක්වත් එකකට වඩා උසස්සේ පහත්ේ කියලා සලකන්නේ නැතිව ඒවා හුදෙක් සිතුවිලි මාත්‍රෙන් අත්හැරලා දානවා. ඒ වෙනුවට හිතේ විවේකයේ පැත්තට, කිසිවක් උපාදාන නොකරන පැත්තට අනිශ්චිත වූ ස්වභාවයක් ඔස්සේ යා එයාගේ අවධානය යොමු කරනවා. ඒතර සම්පූර්ණ ප්‍රතිපදාවේ වෙනසක් තියෙනවා මෙතන. දැන් එතකොට බුදුරජාන් වහන්සේ මේ පැති ටිකක් සූක්ෂමව විග්‍රහ කළා තියෙනවා. ඉතින් මේ වගේ පැතිවලදී දැන් අපිට ඕනම් මතක් කරගන්න පුළුවන්. දැන් එයා තවත් කෙනෙකුට මොකක්වත් කරදරයක්, හිරිහැරයක් නොකර ඉඳීම සඳහා තමන්වමත් උපමා කරගන්න. දැන් තමන් යම් කිසි දෙයකට අකමැති නම් අනිත් කෙනෙකුත් ඒකට අකමැති. තමන් යම් කිසි කෙනෙක් යම් අඳුමකට, හිරිහැරයකට ලක් වෙන්න අකමැති නම් අනුනුත් ඒ හිරිහැරයකට, කරදරයකටපත් වෙන්න අකමැති කියන එක එයාට හොඳට තේරෙනවා. ඒ වගේමයි සියලුම සත්වයෝ මේ සැප කැමැතිවයි වාසය කරන්නේ. සියලුම කෙනා සියලුම අය දනුවන් වලට කැමති නැහැ. ඒ නිසා තමන් සැප කැමති නම් ඒ බඳු සැප කැමති කෙනෙක්ව ඒ සැපෙන් දුරු කිරීම කියන එක තමන්ට අනාගතයේදී අනිවාර්යයෙන්ම ඒක විපාක ලැබෙනවා කියලා යතේරුම් අරන් තියෙනවා. ඒ වගේ මේ තනත්තා ටික ටික ඒ තමන් උපමා කරගෙන බොහොම යහපත් ජීවිතයක් ගත කරනවා. හැබැයි මේකේ තවත් පැත්තක් අපිට හඳුනා ගන්න පුළුවන්. අනිත් කෙනෙක්ගෙන් තමන්ට මොකක් හරි හිරිහැරයක් පැමිණුණොත් අපි වගේ ඒ හැමෝම මේ ප්‍රතිපදාව පුරන්නේ නැහැනේ. තවත් ඇතැම් කාරණාවලදී අනිත් අය සමහරලාට ඔන්න අපිව හෙලා දකිනවා. අපිට හිරිහැර කරනවා, අඩත්තේට්ටම් කරනවා, කරදරයක් කරනවා, ගහනවා, බනිනවා. ඉතින් මේ මොනවා හරි දේවල් වෙන්න පුළුවන්. දැන් මේක වුණත් නැවත නැවත මතක් වෙන්න පුළුවන්. මේ වැඩේ සිද්ධ වුණා, මේ කරදරේ සිද්ධ වුණා. ඔන්න ඉතින් ගෙදර ආවට පස්සේ ඒක මතක් වෙනවා. ඒක මතක් වෙනකොට අන්න ආයෙත් හිතේ ද්වේෂයක් ඇවිස්සෙනවා. ආයෙත් ගිහිල්ලා පළිගන්න හිතෙනවා. එකට එක කරන්න හිතෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. එතෙන් දැන් යෝගාවචරයේක මුලදී යා ඒක හිතේ ද්වේෂය පහළ වෙන බව තේරුම් අරගෙන ද්වේෂය අත්හැරලා දානවා. නැත්තම් මෛත්‍රියකුත් වඩනවා. ඒකත් කරන්න පුළුවන්. හැබැයි ටික ටික එයාගේ හිතේ සූක්ෂම භාවයක් ඇති වෙන්න ඇති වෙන්න එයා තේරුම් ගන්නවා මේ මගේ හිතේ තියෙන එක්තරා අන්දමකින් පළිගන්න අදහසක්. මගේ හිතේ තියෙනවා මේ යා කරපු දෙයට එක ටික කරන්න ඕනේ ගතියක්. අන්නේ එකට එක කරන ගතිය සාරම්භය කියලා කියනවා. ඒ එකට එක කරන ගතිය මගේ හිතේ නැත්තම් ඒක දුරු කරගන්න පුළුවන් නම් එහෙමනම් මගේ හිත නිවාගෙන තැම්පත් කරගෙන සැහැල්ලුවෙන් ජීවත් වෙන්න තියෙන අවකාශයක් තියෙනවා කියලා දැන් මේ යෝගාවචර තව තව එකතකින් මේ හිතේ පහළ වෙන සිතුවිලි වල ඒ තියෙන සූක්ෂම පැති විග්‍රහ කරලා බලනවා. යා විමසලා බලනවා. මේ කාරණාව ගැන හරි ලස්සන ගාතාවක් එනවා ධම්මපදයේ. බුදුරජාන් වහන්සේ කියනවා සචේ නේරේසි අත්තානං කංසෝ උපහතෝ යත ඒස පත්තෝසි නිබ්බානං සාරම්භෝ තේන විච්ඡති. හරියට මේ මුවබිට කඩපු, ඒ කියන්නේ මේ ලෝහ භාණ්ඩයක් ඒක කැඩිලා තියෙන්නේ. ඒක බිඳිලා තියෙන්නේ. ඉතින් ඒ බඳු ලෝහ භාණ්ඩයකට කවුරු හරි කෙනෙක් තට්ටු කළොත් ඒක එහෙම්ම වියකිලා යනවා. ඒ හඬ එහෙම්ම වියකිලා යනවා. දෝංකාර දෙන්නේ නැහැ. නින්නාඳු දෙන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් ලෝහ භාණ්ඩයකට පොඩ්ඩක් තට්ටු කරොත් එහෙම යම් සද්දයක් නැගුවොත් ඒක නැවත නැවත රාව ප්‍රතිරාව නංවනවා. නමුත් ඒවා ලෝහ භාණ්ඩේම කැඩිලා නම් ඒක බිඳිලා නම් තියෙන්නේ. ඉතින් අපි තට්ටු කරාට ඒක රාව ප්‍රතිරාව නංවන්නේ නැහැ. එහෙම් මේක අවසන් වෙනවා. මෙන්න මේ කැඩිච්ච ලෝහ භාණ්ඩයක් ඒ රාව ප්‍රතිරාව නංවන්නේ නැතිව ප්‍රතික්‍රියා දක්වන්නේ නැතිව ඒ ආපු ඝට්ටනය එහෙම්ම ෂේ කර හරිනවා වගේ ඒක එහෙම්ම උරාගත්ත එහෙම්ම අවසන් වුණා. අන්න ඒ වගේ තමයි ඩු ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝතේ නවිජ්ජති. යම්කිසි කෙනෙක් තුළ මෙන්න මේ එකට එක කිරීම නම් වූ ඒ සාරම්භය නැත්තම් අන්න යා නිවනට පැමිණුණු කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් පොඩ්ඩක් අපි සූක්ෂමව අපේ හිත දිහා බැලුවොත් මොකක් හෝ අපිට අසාධාරණයක් වුණාම, මොකක් හෝ අපිට අකටයුත්තක් වුණාම, එහෙම නැත්නම් තමන්ව නොසලකා හැරියාම, තමන්ට ලැබෙන්න තියෙන ගෞරවය නොලැබුණාම, අනිත් කෙනෙක් තමන්ට ඒ ගෞරවය දැක්වේ නැති වුණාම, මේ හැම තැනකදීම හුඟක් වෙලාට අපේ හිත රිදෙන්නේ ඒ අපි එක්ක එක බලාපොරොත්තු වුණා ඒවත්. ඒ වගේමයි අපි ඒ අනිත් තැනත්තාට යම්සි පාඩමක් උගන්වන්න ඕනේ, එයාගෙන් පලි ගන්න ඕනේ, එක ටික මම කරන්න ඕනේ කියලා ඒ අපේ හිතේ එනවා ආයෙත් අනිත් පැත්තට හැඟීමක්. ඒත් මෙන්න මේ වගේ හැඟීමක් හරහා අපි කෙනෙක් තමයි හදන්නේ, පුජ්‍යලයක් තමයි හදන්නේ. ඒතර මට තමයි එයා දෙයක් කළා දෙන්නේ. මම කියන පුජ්‍යලයාට, මම කියන මහා අපි හිතමු වැදගත් කෙනෙකුට යමක් එයා මේ නොසලකා හරින්න නැත්නම් නොවැදගත්ෙක් යමක් කළා. ඒත් මගේ වැදගත්කම, මගේ පූජනීයත්වය මම ඉස්මතු කර ගන්නවා, මම ඒක හදා ගන්නවා. ඒකට මට එහෙම දෙයක් කිරීම ගැන මගේ හිතේ නොසතුටක් පහළ වෙනවා. ඒ නිසා ඉතින් මම එයාගෙන් පලි ගන්න එකට කරන්න ඔන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේ හැම තැනකම පුජ්‍යල භාවයක් තියෙනවා. ඒතර පුජ්‍යලයක් මූලික කරගෙන තමයි ඒතර මේ කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ. ඉතින් ඒතර අපිට තේරෙනවා යම්සි කෙනෙක් මේ සියුම් පැති තේරුම් ගන්න. එයා හඳුනගන්නේ එයාගේ හිතේ ක්‍රියාත්මක වෙන අවිජ්ජා අනුසය. අවිද්‍යා අනුසයෙන් තමයි, නැත්නම් අවිද්‍යා ආශ්‍රයෙන් තමයි මේ ඔක්කොම ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. මම එක් හැදීම නිසා තමයි එතකොට මේ තැන් තැන් වල ඔක්කොම කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ යෝගෝත්තර මාර්ගයකදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ ආශ්‍රවයන් වර්ධනය කරනවා වෙනුවට දුර්වල කරන ප්‍රතිපදාවක්. අනුසය ධර්මයන් වර්ධනය කරනවා වෙනුවට අනුසය ධර්මයන් ඡේකර හරින ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. දැන් අපි හිතමු අපි අදින්නා දාන වේරමණී කියලා ඒ සොරකම් කිරීමෙන් වැළකිලා ජීවත් වෙනවා, ඒ වෙනුවට පරිත්‍යාග කරනවා, දානයක් දෙනවා. දැන් අපි කරේ දානයක් දුන්නහමත් මේ කලින් කිව්වා වගේම ඒක ගැන අපේ හිතේ මතකයක් සිහි කැඳවීමක් සිද්ධ වෙන්න පුළුවන්. අපි දානයක් දීලා ආයි ගෙදර ආවා. ගෙදර ආවට පස්සේ ඉතින් මතක් වෙනවා මං තමයි මේකෙදි මූලික වෙලා කටයුතු කරේ, මං තමයි වැඩි මේ කොට දෙයක් පූජා කළේ, මම තමයි වැඩියෙන්ම වීදම් කළේ, මම තමයි වැඩියෙන්ම මහන්සි වුණේ කියලා මේ මොකක් හරි දෙයක් අල්ලගෙන සමහර විට කෙනෙක්ගේ හිතේ නැවත නැවත යම් යම් සිතුවිලි පහළ වෙන්න පුළුවන්. ඉතින් එයා තේරුම් ගන්නවා මේ කුසලයක් තමයි කළේ, පින්කමක් තමයි කළේ. හැබැයි මේ පින්කම අල්ලගෙන දැන් ඔන්න හිත කෙනෙක් හදනවා, මමෙක් හදනවා කියලා එයා තේරුම් ගන්නවා මේ කොහොමද මේ පින්කම කරහා කෙනෙක් හදන්නේ. පින්කමක් කරහා මාන්නයක් හදන්නේ කොහොමද? පින්කමක් කරහා මමෙක් හදන්නේ කොහොමද? පරිත්‍යාගයක් කිරීම හරහා, පිහිටවීමක් කරහා, දානයක් දීම හරහා කොහොමද කෙනෙක් පුජ්‍යලයක් ඒ එබඳු පුජ්‍යල භාවයක් හිතේ ගොඩනගන්නේ කොහොමද කියලා එයා පොඩ්ඩක් විමසලා බලනවා. මොකද එබඳු පුජ්‍යල භාවයක් ගොඩනැගීම තුළ කුසල් රැස් වෙනවා. හැබැයි කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියලා හිතා ගැනීම නිසා අවිජ්ජා අනුශ්‍රයකුත් අවිද්‍යා ආශ්‍රයකුත් එතන තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ මේ මුල් මට්ටමේදී කියන්නේ ඒක සාසවා, ඒක ආශ්‍රව සහිතයි, පුඤ්ඤ භාගියා උපදි වේපක්කා. ආශ්‍රව සහිතයි, උපදි විපාක සහිතයි, පින්පක්ෂේ පුහිටලා තියෙනවා. දැන් මේ ලෝකෝත්තර මාර්ගයේදී එයා උත්සාහන්ත වෙන්නේ ඒ අනාශ්‍රව වූ ප්‍රතිපදාවක යන්න. ආශ්‍රවයන් වර්ධනය කරනවා වෙනුවට ආශ්‍රවයන් ක්ෂය කර හරින තමයි උත්සාහන්ත වෙන්නේ. එතකොට මේ ලෝකෝත්තර මාර්ගයේ විස්තර කරද්දිත් බුදුරජාන් වහන්සේ බොහොම සූක්ෂම අන්දමින් මේ ප්‍රතිපදාව තව ටිකක් සැලකිල්ලෙන් පුරනවා කියන එක මතු කළා දීලා තිනවා. තීහිපි කාය දුච්චරිතේහි ආරති විරති පටවිරති වේරමණී කියලා, අර වේරමණී කියන වචනේ විතරක් පාවිච්චි නොකර තවත් සියුම් කිරීමක්, තව තව මේ සිද්ධ වෙන දේ ගැන සිහියෙන් සිටීමක්, තව තව සූක්ෂමව මේ නිවැරදි ප්‍රතිපදාව ගමන් කිරීමක් ටිකක් අවධාරණය කළා තියෙනවා. ආරති විරති පටිවිරති වේරමණී, මේ විශේෂයෙන්ම ඒ වැරදි ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාම මිත්‍යාචාරයෙන් බැහැරින්ම බැහැර වෙනවා, අයින්ම කළා දානවා. ඒකේ වෙදෙන්නේ මේ පදු දෙයක් යෙදෙන්නේ යන්නෙම නැහැ කියලා, අන්නේ වගේ බොහොම මේ පැත්තකටම දාන ගතියක් ඒකේ තියෙනවා. ඊට පස්සේ අපිට ඕනනම් තව පිවිසෙන්න පුළුවන්. දැන් අදින්නා දානා වේරමණී කියන එක එහෙම ගත්තාම එතන තියෙන හුඟක් දුරට ඒ තනත්තාගෙන තේ යෝගාවචරයාගේ දැන් හිතේ රජ කරන එක්තරා අන්දමකින් අවංකකමක් කියලා කියන්න පුළුවන්. එයා තව කෙනෙක් ඉන්දැද්දී කියලාවත්, එහෙම නැත්නම් මෙතන නීතියක් තිබුණා කියලාවත් නෙමෙයි දැන් ආරක්ෂා වෙන්නේ, තමන්ගේම හිතේ පහළ වෙන අවංකකම හරහා තමයි දැන් එයා ආරක්ෂා වෙන්නේ. එයා බොහොම අවංක කෙනෙක්. ඒ තමන්මයි දැන් ප්‍රතිපදාවක් පුරන්නේ. නීතියකට යටත් වෙලා නෙමෙයි, තමන්ම ප්‍රතිපදාවක් ඒකේ තියෙන යහපත් බව තේරුම් අරගෙන, හොරකම් කිරීමේ තියෙන අයහපත් බව තේරුම් අරගෙන, ඒ යහපත් දේ වුණත් මමෙක් පුජ්‍යලයක් හදන්නෙත් නැතිව දැන් යන තරම් බොහොම සූක්ෂම පැත්තකට තමයි යා ගමන් කරන්නේ. එතකොට තවත් පින්වත් මේ පැතිවල බුදුරජාණන් වහන්සේ විස්තර කරද්දී කොයිතරම් සියුම් සියුම් පැති මතු කළා තියෙනවද කියනවනම්, දැන් අපේ හිතේ බැඳීමක් ඇති වෙන හැටි, ඇලීමක් ඇති වෙන හැටි විවිධ ක්‍රමවලට විස්තර කරලා තියෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් දන්නවා අපේ කයක්, يعني මනුස්ස කයක් එක්ක තවත් මනුස්ස කයක් ස්පර්ශ වීම හරහා එතන රාගයක් මේ මතු වෙලා, එතන බැඳීමක් ඇති වෙලා, ඒ තනත්තාගේ ඒ පහස, ඒ සුවය තවදුරටත් ඉල්ලන ගතියක් තියෙන්න පුළුවන්, කාය සංසර්ගයක් කියලා කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා ඒ පමණක් නෙමෙයි, ඇතැම් වෙලාවට අපි සද්දේ පවා අහන්න කැමතියි. يعني තවත් කෙනෙක්ගේ මිහිරි සද්දයක් අහන්න කැමතියි. ඒ හරහා අපේ හිතේ ලොකු කැමැත්තක් ඇති වෙනවා. ඒ හරහා අපේ හිත බැඳෙනවා. තවත් වෙලාවට අපි කෙනෙක්ගේ දර්ශනය බලන්න කැමතියි. අපි එයා අපිට ප්‍රිය උපදවන කෙනෙක්. ඒ නිසා එයා දිහා බල බල ඉන්න මම කැමතියි. ඒ නිසා සමහරවිට එයාගේ පින්තූරයක් අරගෙන, ඡායාරූපයක් අරගෙන ඔන්න මං ඉන්න තැන ඒක තියා ගන්නවා. මේසේ උඩ තියා ගන්නවා. නැත්තම් බිත්ති එල්ල ගන්නවා. එයා දිහා බල බල ඉන්නවා. එතකොට අපි මේ රූපය දැකීම හරහාත් අපේ හිත බැඳෙනවා. ඊළඟට මම එයත් එක්ක සාකච්ඡා කර කර ඉන්න කැමතියි. මං එයත් එක්ක කතා කර කර ඉන්න කැමතියි. මොකද මගේ ඇතුලේ තියෙනවා එයා කෙරෙහි ලොකු කැමැත්තක්. ඉතින් අපි දන්නවනේ, ඉතින් දැන් ඔය තරුණ කාලෙදි පෙම්වතුන් පෙම්වතියන් එකතු වෙලා ඉතින් කොහේ හරි අයිනක් කල්ලාගෙන කතා කර කර ඉන්න හරි කැමැති. ඉතින් යන්නේ සමුල්ලපනේ කියලා කියන ඒ උණුහා කරන ඒ සාකච්ඡාව, ඒ කතා කිරීම හරි ප්‍රිය උපදවන ගතියක් තියෙනවා. ඉතින් ඒ හරහා අපේ හිත බැඳෙනවා සම්පූර්ණයෙන්ම. ඉතින් මතක් වෙන්න මේ කතා කරපු දේවල්, කතා කරන්න ඉන්න දේවල්, ඉතින් ඒ තුළ ලබන සතුට තමයි මතක් වෙන්නේ. දැන් එහෙමත් නැත්නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහර ලාවට එයා පරිහරණය කරන දෙයක් දැන් මම ඉල්ලගෙන පරිහරණය කරනවා. ඒ හරහාත් හිත බැඳෙනවා. ඉතින් මේ වගේ ඒ සමසම්භෝගයකට යනවා. අනිත් කෙනත් එක්ක තමන් බෙදා හදාගෙන කටයුතු කරන්න ගිහිල්ලා ඔන්න හිත බැඳෙනවා. ඉතින් මේ වගේ මේ හිත බැඳෙන පැති, දැන් මේ කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා කතා කරද්දී දැන් මේ යෝගාවචරයේ කොහොමනම් සැලකිලිමත් වෙන්න පුළුවන්, කොහොමද මේ හිත බැඳෙන්නේ, කොයි ආකාරයෙන්ද මේ කාමයන් කෙරෙහි හිත ඇලෙන්නේ කියලා එයා බොහොම සූක්ෂම පැති මේ තුල හඳුනා ගන්නවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒ පෙන්නන ප්‍රතිපදාවේ දැන් කාම මිත්‍යාචාරයෙන් වැළකීමම නෙමෙයි, ඊටත් එහා ගිහිල්ලා දැන් සීලයක් ආරක්ෂා කරද්දී එයා බොහොම සැලකිල්ලෙන් දැන් Brahmachariව ජීවත් වෙන්න තමන්ට පුළුවන්ද කියලාත් ඕනනම් කෙනෙකුට හඳුනා ගන්න පුළුවන්. මේ තමන් තුල ඇතිවෙන මේ ලිංගික ආශාව, එහෙම නැත්නම් මේ කාමසේවණි සඳහා ඇතිවෙන කැමැත්ත පැත්තකට දාලා Brahmachariව ජීවත් වෙන්න පුළුවන්ද? දැන් මේ එකතකින් උඩුගම් බලා පීනන ගමනක් දැන් මේ කතා කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දිත් හරි ලස්සන සූත්‍රයක් හම්බුනවා සත්ත මේතුන සූත්‍රය කියලා. එහෙම නැත්නම් මේකටම කියනවා මේතුන සූත්‍රය කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා සමහර වෙලාවට මේ ස්ත්‍රියක් පුරුෂයක් ඔවුනොවුන් හා මෛතුන සේවනයේ නොයෙදුනත් හැබැයි එක්තරා අන්දමක එබඳු සම්බන්ධයක් තියෙනවා. එක්කෙනෙක් ඉන්නවා ඒ අරතරන් දුරට යන්නේ නැහැ. හැබැයි අනිත් කෙනාගේ මේ අපිටම අතින් ඇල්ලීම් එහෙම නැත්නම් මේ සම්බාහනය කිරීම ඒ වගේ යම් යම් ඒ අනිකුත් දේවල් ඉවසනවා. ඒ තුලින් එයා සතුට වෙනවා. උච්චාදන පරිමද්දන නහාපන සම්බාහනං සාදීයති. තව අනිත් අපි කැමති කෙනා ඇවිල්ලා අපිව අල්ලනවා, අතගානවා, ඉඹිනවා, එහෙම නැත්නම් නහවනවා, සම්බාහනය කරනවා. ඉතින් මේවා කැමති වෙනවා. හැබැයි ඉතින් අර කත හැරලා තියෙන්නේ. සම්පූර්ණේ මෛතුන සේවනයට යන්නේ නැහැ. මේක කැමති වෙනවා. මේ මට්ටම තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙක් සූක්ෂම ප්‍රතිපදාවකට පිවිසෙනකොට ඒ සම්පූර්ණ කාමයන් අතහැරලා දානකොට මේ දැන් මේ කියපු දේත් අතහැරලා දානවා. එයා අර වගේ අතින් අල්ලා ගැනීම එමත් නැත්තම් ඒ සම්බාහනය කිරීම නැත්තම් නෑවීම ඒ වගේ ඒ දේවල් පවා දැන් මෙයා අතහැරලා දානවා. ඊට පස්සේ කියනවා මාතුගාමේන සද්දින් සංජග්ගති සංකීලති සංකේලායති. තවත් කෙනෙක් ඒ කාන්තාවක් එක්ක අපි තුමු දැන් පුරුෂයෙක් නම් කාන්තාවක් එක්ක ඉතින් සමහරවිට නිකන් අපි තුමු එකට ගමන් කරනවා, එකට සෙල්ලම් කරනවා, අන්න ඒ වගේ කටයුතු කරනවා. එතකොටත් අන්න ඒ තුලත් බුදුරජාණන් වහන්සේ කියන මෙතනත් තියෙන්නේ අර මේ මෛතුන ධර්මයේ මේ එක්තරා සියුම් පැත්තක්. අර බොහොම ඕලාරික රළු මට්ටමේ එකක් නෙමෙයි. දැන් හැබැයි ඊට වඩා සූක්ෂම මට්ටම බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා. ඉතින් අර දියුණු වෙන කෙනෙක් මේ ප්‍රතිපදාවේ ඉහළට ඉහළට සියුම්ව මේ දේවල් තුළ හික්මින කෙනෙක් මේ දේවල් තතහලා දානවා. ඊට පස්සේ කියනවා චක්කුණා චක්කුන් උපනිච්ඡායති පෙක්ඛති. ඇහැට ඇහැ යොමු කරලා බලනවා. ඇතම් කෙනෙකුට පුළුවන් තමන් කැමති කෙනා දිහා ඍජුව බලලා ඇහැට ඇහැ එකතු කරලා බලන්න. දැන් ඒ හරහා එක්තරා අන්දමක සතුටක්, අභිනන්දනයක්, ඒ තැනත්තා එක්ක එක්වීමක්, සතුට වීමක් සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ කියන මේකවත් කරන්නේ ඇහැට ඇහැ එකතු කරලාවත් බලන්නේ. ඊට පස්සේ කියනවා මාතුගාමස්ස සද්දං සුනාති. ඒ අනිත් කෙනාගේ සද්ද අහන්න කැමති වෙනවා. දැන් ඇහැට ඇහැ බලන්නවත් විදිහක් නැහැ. ඊට පස්සේ අපි හිතමු එයත් එක්ක එකට ඉන්නවත්, අල්ලාප සල්ලාපේ දෙන්නවත් ඒවට ඉඩක් ඇත්තෙත් නැහැ. ඉතින් කොහොමත් ඉතින් අතපත ගන්න කොහොමත් ඉඩක් නැහැ. හැබැයි මොකද කරන්නේ? එයාගේ සද්ද අහහා ඉන්නවා. දැන් එතකොට ඒ තුලින් සතුටක් ඇති කරගන්නවා. ඒ තුලින් හිතේ රාගයක් ඇති කරගන්නවා. ඒ තුලින් ලොකු අභිනන්දනයක් කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා ඒකත් ඔන්න දැන් අතහැරලා දානවා. ඊට පස්සේ කියනවා පුබ්බේ මාතුගාමේන සද්දින් හසිත පීත කීලිතානි තානි අනුස්සරති. අපි දු යම්ස කෙනෙක් දැන් ඔන්න මහණ වුණා. එහෙම නැත්නම් එයා දසසිල් සමාදන් වුණා, අටසිල් සමාදන් වුණා. දැන් එහෙම සමාදන් වුණාට පස්සේ එයා දැන් ටිකක් අධිශීලයක් ආරක්ෂා කරන්නේ. ඒ නිසා දැන් එයාට අනිත් විරුද්ධ පාක්ෂිකයෙක් එක්ක කටයුතු කරන්න දැන් අවස්ථාවක් නැහැ. තමන් අපිටම විවාහ වෙලා හිටපු කෙනෙක් මහණුණා නම් දැන් ඒ තමන් ඇසුරු කරපු කෙනා ගැන කෙනත් එක්ක දැන් ඉන්න විදිහක් නැහැ. දැන් තමන් හුදෙකලාව ඉන්නේ. හැබැයි මතක් වෙනවා ඒ තමන් ඇසුරු කරපු කෙනත් එක්ක ගත කරපු හැටි. ඒ අතීතයේ තමන් කාලය ගත කරපු හැටි මතක් වෙනවා. එයත් එක්ක අපිටම ගමනක් බිමනක් ගිය හැටි, එයත් එක්ක අතින් අල්ලන් හිටිය හැටි, මේ මොනවා මොනවා හරි ඒ අතීතයේ තමන් ඒ කැමති කෙනත් එක්ක කාලය ගත කරපු හැටි මතක් වෙනවා. ඉතින් ඒක මතක් කර කර මතක් කර කර ඉන්නවා. මේ තාමත් පෙන්වන්නේ මේ එතකොට මේ කාමයන් අපේ හිතේ හොල්මන් කරන හැටි. දැන් මේ තනත්තා සීලයක් සමාදන් වෙලා දැන් මේ මහාන වෙච්ච එක්කෙනෙක්, අපි හිතමු ගිහිගේ අතහැරපු එක්කෙනෙක්. හැබැයි මතක් වෙවි තියෙන්නේ ගිහි කාලෙදී තමන්ගේ බිරිඳ එක්ක නැත්තම් ස්වාමියා එක්ක නැත්තම් පෙම්වතා එක්ක පෙම්වතිය එක්ක කාලය ගත කරපු හැටි තමයි මතක් වෙන්නේ. ඉතින් ඒක මතක් කර කර මතක් කර කර ඉන්න. බුදුරජාණන් වහන්සේ කියන විදිහට ඔන්න ඕකත් අතල දාන්න සිද්ධ වෙනවා. ඊළඟට පස්සති ගහපතින් පංචහි කාම ගුණෙහි සම්පිතං සමග්ගී භූතං පරිචර්යමාන. දැන් තමන්ට හැබැයි මේ ටිකක් දැන් ඔක්කොම අතහැරියා. මේ දැන් ඉස්සෙල්ලා කලින් කියපු ඔක්කොම අතහැරියා. දැන් තව පැත්තක් බුදුහාඳුරෝ පෙන්වන දැන් හැබැයි දකින්නවා තවත් වෙන දෙන්නෙක් ඉන්නවා හරි සතුටින්. ඒ දෙන්න හරි සමගියෙන් ඉන්නවා, අත් දෙක අල්ලන් යනවා, එකිනෙකාට උදව් උපකාර කරනවා. ඉතින් බොහොම සාර්ථක ගෘහ ජීවිතයක් ගත කරනවා. ඒ සාර්ථක ගෘහ ජීවිතය දැකලා මෙයා සතුටු වෙනවා. ඉතින් මෙතන තියෙන්නේ එකාතකින් ඒ හිතේ ඇති වෙන මුදිතාවට වඩා තමන්ට කරගන්න බැරුණා තනේ මේ දෙන්න හරි සතුටින් ඉන්නවනේ, මේ දෙන්න බොහොම ආලයෙන් බැඳිලා ඉන්නවනේ, ප්‍රේමයෙන් ඉන්නවනේ කියලා ඒ දෙදෙනෙක් අතර තියෙන ගෘහ සම්භෝගය දැකලා සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සියුම් ප්‍රතිපදාව කතරම් දුරට විහිදිලා යනවද කියලා මේ සූත්‍රණුව අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ තව බුදුහාමුදුරු කියනවා අඤ්ඤතරං දේවනිකායම් පනිදාය බ්‍රහ්මචරියං චරති. දැන් මෙයා මේ සීලයක් පුරන්නේ ප්‍රතිපදාවක් වඩන්නේ මොකක් හරි කාමයක් අරමුණු කරගෙන. ඊළඟ භවයේදී මට දිව්‍ය ආත්ම භාවයක් ලැබෙන. ඊළඟ භවයේදී මට ඊටාම හොඳ ශාස්ත්‍රීය සැප සම්පත් තියෙන බොහොම ආඩ්‍ය වූ පොහොසත් තැනක උපදීමක් ලබන. ඔන්න ඒ වගේ මෙයා මේ කාමයන් මූලික කරගෙන තමයි සීලයක් රකින්නේ. මේ විදිහට සියුම් කර කර සියුම් කර කර බුදුරයන් වහන්සේ ඒ කාමයන් ගැන අපේ හිතේ ඒ තියෙන සැඟවිලා තියෙන විවිධාකාර සතුටු වීම, අගය කිරීම ඒ ඔක්කොම මතු කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා බුදුරයන් වහන්සේ කියනවා භාගතුන් වහන්සේ මේ සියල්ලම දුරු කළා දැම්මා. ඒ කියන්නේ තවත් කෙනෙක්ව ස්පර්ශ කරන්න කෙසේමත් කෙහෙවත්ම යන්නේ නැහැ. දැන් මේ පිටුමුදුට මතක ඇති අර මාගන්දිය කියන බ්‍රාහ්මණය ඇවිල්ලා ඒ අභිරූපී වෙච්ච මේ රජ්ජුරුව පවා ඉල්ලන ඒ තමන්ගේ දුව බුදුහාමුදුරට දෙන්න අහනවා. බුදුහාමුදුරු කියන මම මේ මාපටැඟිල්ලෙන් කකුලේ මාපටැඟිල්ලෙන්වත් ස්පර්ශ කරන්න කැමැත්තක් නැහැ කියලා. ඉතින් ඒව ඔක්කොම දැන් අත්හැරලා දැම්මා. ඒ වගේමයි ස්ත්‍රීන් එක්ක සෙල්ලම් කිරීම, එකට ඉඳීම් ඒවත් ඔක්කොම අත්හැරලා දැම්මා. ඊට පස්සේ ඇහැට ඇහැ යොමු කරලා බලන විරුද්ධ ලිංගිකයෙක්ව බලන බැල්ම ඒවත් අත්හැරලා දැම්මා. ඊළඟට තවත් කෙනෙක්ගේ ඒ සද්දයක් අහන්න තියෙන කැමැත්ත ඒ තුලින් සතුටක් ඇති කරගෙන ඒකත් අත්හැරලා දැම්මා. ඊළඟට ඒ කලින් තමන් ගිහිවෙ ඉඳද්දි නැත්තම් ඒ අනිකුත් ඒ අනිත් කෙනෙක් එක ඉඳද්දි කරපු දේවල් මතක් කරන එක ඒකත් අත්හැරලා දැම්මා. ඊට පස්සේ වෙනත් කෙනෙක් ඒ විදිහට ඒ ගෘහාශ්‍රිත ජීවිතයක් ගත කරද්දි ඔවුනෝන් ඇලිලා බැඳිලා කාමංශිතව ගත කරද්දි ඒ ගැන තමන්ගේ හිතේ ඇති වෙන කැමැත්ත ඒකත් අත්හැරලා දැම්මා. ඊට පස්සේ තමන්ගේ සීලය අර ඒ කාම සම්පත් මූලික කරගෙන කාම සම්පත් එල්ල කරගෙන රකින්නේ නැතිව මේ සංසාරයෙන් එතර වීම පිණිස අතිපට්ඨානයක් වැඩීම පිණිස නිවන් අවබෝධ කිරීම පිණිස රකින්න සීලයක් බවට පත් කරගත්තා. ඉතින් මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ බොහොම සියුම් පැති මේ ලෝකෝත්තර ප්‍රතිපදාවට යනකොට ඉතින් අපිට හඳුන ගන්න පුළුවන් ඉදිරිපත් කළ තියෙන සියුම් පැති මේ බඳු ලෝකෝත්තර ප්‍රතිපදාවට යනකොට අපිට හඳුන ගන්න පුළුවන්. දැන් පින්වත්නි දැන් සීලය ගැන අපි කතා කරන නිසා බුදුරජාන් වහන්සේ ඒ සීලයක් පනවද්දි කොයි කොයි පැති මේ සීලයේ පෙන්ලා තියෙනවද කියන එකත් දැනගන්න එක වටිනවා. බුදුරජාන් වහන්සේ පේනවා පෙන්නනවා ඉද පික්කවේ මයා ශාවකානම් ආවි සමාචාරිකා සික්ඛා පඤ්ඤත්ත අපසන්නානං පසාදාය පසන්නානං බිහියෝ භාවාය. දැන් මහණෙනි මම සීලයක් පනවලා තියෙනවා මේ අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය ඇති කිරීම පිණිස. ඒ වගේමයි ප්‍රසන්න වූ අයගේ වැඩියත් ප්‍රසාදය පිණිස. දැන් මේ සීලය ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් ගිහි සමාජයේ රකින්න සීලයක් නෙමෙයි. මේ විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන්නේ. දැන් යම් යම් සිල්පද තියෙනවා ඒ සිල්පද මේ සාමාන්‍ය මිනිස්සුයෝ රකින්න සිල්පද නෙමෙයි. දැන් උදාහරණයක් වශයෙන් සල්ලි පාවිච්චි කරන්නේ නැති වෙන්නේ එක. මුදල් පරිහරණය කරන්නේ නැතුව ඉන්නේ එක. එහෙම නැත්නම් රාත්‍රියේ ආහාර නොගෙන ඉන්නේ එක. ඉතින් මේ වගේ විවිධාකාර සිල්පද භික්ෂුන් වහන්සේලාට මහානෙච්ච පිරිසට පැවිදි පිරිසට බුදුරජාන් වහන්සේ පනවලා තිනවා. ඒක ඇවිල්ලා මේ වැඩියත් ප්‍රසාදයේ පිණිස. ඒ අනිත් අය වගේ ගිහි ප්‍රතිපදාවක් මේ තැනත්ත දැන් කරන්නේ නැහැ. ඒ වෙනුවට දැන් වෙනත් පැත්තක දැන් එයා ගමන් කරන්නේ. එයා මුදල් පරිහරණය නොකර ඉන්නවා. රැයට කන්නේ නැතිව ඉන්නවා. ඉතින් ඒ වගේ බොහෝම සීල්පද රාශියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකට ආභි සමාචාරික සික්ඛා. ඒ සීල්පද රැකීම තුලින් හරි සොයන් සීලයක් එහෙම නැත්නම් විනයනයක් එහෙම නැත්නම් තමන් තුළ ඇතිවන සතිය මූලික කරගත්ත සීලය මූලික කරගත්ත ප්‍රතිපදාවක් ඒ වගේමයි තමන් ඒ තමන්ගේ සබ්‍රහ්මචාරයෙන්ට කරන උපකාරයක් ඒ වතක් පිළිවෙතක් ඒ වගේ දේවල් තමයි මේ ප්‍රඥප්ති සීලයේ තියෙන්නේ. ඉතින් මේ පනවල තියෙන මේ ආභිසමාචාරික සීලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ කියනවා යථා යථා භික්ඛවේ මයා සාවකාලං ආභිසමාචාරිකා සික්ඛා පඤ්ඤත්තා අපසන්නානං වා පසාදාය පසන්නානං විහියෝ භාවාය තථා තථාසෝ තස්සා සික්ඛාය අඛණ්ඩකාරී. මේ ඒ සීලය පවා කැඩෙන්න නොතී දැන් මේ තැනත් ආරක්ෂා කරනවා. අච්චිද්දකාරී. ඒක එක එක දිගට යන විදිහට ආරක්ෂා කරනවා. අසබලකාරී. මේ කාගෙන්වත් බැනුම් අහන්න නැති වෙන්න ආරක්ෂා කරනවා. අකම්මාසකාරී. ඒක කිසිම තැනක පළුද්දක් නොවන අන්දමින් ආරක්ෂා කරනවා. සමාදාය සික්ඛති සික්ඛාපදේසු. ඒතර මේ සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ඒතර දැන් මේ බුදුරජාන් වහන්සේ පනවපු සීලයේ එක පැත්තක් තමයි ඒතර මේ ආභිසමාචාරික සීලය කියලා කියන්නේ. ඒක සාමාන්‍ය වශයෙන් ගත්තොත් ඒකක් අනිත් මිනිස්සු රකින්නේ නැති දේවල්. මුදල් පරිහරණය කරනවා කියන එක, රැයට කමන්ට කැමති වෙලාවකට ආහාර අනුභව කරනවා කියන එක, මේ වගේ විවිධාකාර සිල්පද. ඒ මේ සාමාන්‍ය ලෝකෙ මිනිස්සු රකින්නෙත් නැහැ. ඒබඳු දෙයක් මේ ඒබඳු දෙයක් කැඩුවයි කියලා එයාට පාක් සිද්ධ වෙන්නෙත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් තමන්ගේ ශ්‍රාවකෙයින්ට මෙබඳු සිල්පදයක් පැනවුවහම ඒ පිරිස මේ තමන්ගේ අනුන්ගේ ප්‍රසාදය පිණිස, ඒ ප්‍රසාද වූවන්ගේ වැඩියත් ප්‍රසාදය පිණිස බොහොම උවමනාවෙන් උනන්දුයෙන් ඒ සිල්පද ආරක්ෂා කරනවා. ඊට පස්සේ පෙන්නනවා පුණජ පරම් භික්කවේ මයාසා ශාවකාණං ආදි බ්‍රහ්මචර්ය කාසීල් සික්ඛා පඤ්ඤත්ත. දැන් ආදි බ්‍රහ්මචර්යයක සීලයකුත් මම පනවලා තියෙනවා. දැන් බුදුරජාන් වහන්සේ ආදි බ්‍රහ්මචර්යයක සීලයක් කියලා විශේෂයෙන්ම මේ ආධ්‍යාත්මික ජීවිතයට එබඳු ප්‍රතිපදාවකට අත්‍යවශ්‍ය වෙන සීලයක් පනවලා තියෙනවා. ඒවා විශේෂයෙන්ම කැඩුවොත් තනිකර මේ තමන්ගේ බ්‍රහ්මචර්ය ජීවිතයට හානි සිද්ධ වෙනවා, පළුද්දක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඒ සීලෙන් සම්පූර්ණයෙන් පිරිහෙනවා, පවකුත් සිද්ධ වෙනවා. උදාහරණයක් වශයෙන් අපි හිතමු සතෙක් මරණයක මිනිස්සෙක් ඝාතනය කරනවා කියන එක, එහෙම නැත්නම් මෛතුන සේවනයේ යෙදෙනවා කියන එක, හොරකමක් කරනවා කියන එක, මේ වගේ අර බරපතලම අකුසල. ඒවා බුදුරජාන් වහන්සේ ආදි බ්‍රහ්මචාරීක සීලයක් වශයෙන් ඒ සමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට පනවනවා. එතකොට ඒ ශ්‍රාවකයෝ බුදුරජාන් වහන්සේ ඒ සියලු දුක් කෙලවර කිරීම පිණිස පනවපු ඒ සීලය. දැන් කලින් සීලය නම් විශේෂයෙන්ම ඒ අප්‍රසන්න වූ අය ප්‍රසාදය ඇති කර ගැනීම පිණිස, ප්‍රසාද වූවන්ගේ වැඩියත් ප්‍රසාදය පිණිස තමයි ඒක පනවලා තියෙන්නේ. හැබැයි මේක එහෙම නෙමෙයි. මේ ආදි බ්‍රහ්මචාරීක සීලය කියන එක විශේෂයෙන්ම සියලු දුක් ක්ෂය කිරීම සඳහායි පනවලා තියෙන්නේ. එතකොට එබඳු දුක්, එබඳු ඒ සියලු දුක් දුරු කිරීම සඳහා පනවපු ඒ සීලය බුදුරජාණන් වහන්සේ කියනවා කෙනෙක් ආරක්ෂා කරනවා කොහේවත් පළුද්දක් නොවන අන්දමින්. ඒ වගේමයි කොහේවත් හැලහැප්පීමක් සිද්ධ නොවන අන්දමින් එක දිගට පිරිසුදු සීලයක් වශයෙන් ආරක්ෂා කරන උත්සාහවන්ත වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පනවපු සීලය ගැන විවිධ තැන්වලදී විශේෂයෙන් මතක කරලා තියෙනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේලාට විශේෂයෙන් මතක් කරනවා සම්පන්න සීලා භික්ඛවේ විහෙරත, සම්පන්න පාතිමොක්ඛා, පාතිමොක්ඛ සංවර සංගුතා විහෙරත, ආචාර ගෝචර සම්පන්න, අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවි, සමාදාය සික්කත සික්කාපදේසු. ඉතින් මේ විශේෂයෙන්ම හුඟක් සේනාසනවල ඒ පොහොය කරද්දී පොහොය කරලා අවසන් වෙලා මේ ගාථාව ප්‍රකාශ කරනවා. සම්පන්න සීලා භික්කවේ විහෙරත, මහණෙනි හොඳට සිල්වත්ව වාසය කරන්න. සම්පන්න පාතිමොක්ඛා, පාතිමොක්ඛ සංවර සංගුතා විහෙරත, මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ආරක්ෂා කරන්න. දැන් භික්ෂූන් වහන්සේලාට උපසම්පදා වුණාට පස්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි තියෙන්නේ. ඒතකොට මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය උමනාවෙන් ආරක්ෂා කරන්න. අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ. මේ පුංචි හෝ සිල්පදයක් කැඩීමේ බියක් ඇති කරගෙන, ඒ පුංචි හෝ වරදක් කිරීමේ බියක් ඇති කරගෙන වාසය කරන්න. සමාදාය සික්කත සික්කාපදේසු. සමාදන් වෙලා මේ සීලය ආරක්ෂා කරන්න. ඒක මේ අනුන් කියන නිසා, අනුන් බලෙන් පටවන නිසා, ඒ කෙරෙහි එක්තරා අන්දමකින් ද්වේෂයක් ඇති කරගෙන, ඒ වෙලේ වෛරයක් ඇති කරගෙන රකින්න සීලයක් නෙමෙයි. තමන්ම නිහතමානී වෙලා, තමන්ම අවංක වෙලා, තමන්ම උවමනාවෙන් ඉල්ලගෙන මේ සීලය ආරක්ෂා කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. එතකොට අපිට තේරෙනවා බුදුහාමුදුරුවෝ මේ සීලය මූලික කරගෙන කොහොමද පොඩ පොඩ තමන්ගේ ශ්‍රාවකයන්ව හික්මවලා තියෙන්නේ. ඒක පාට මේ සියල්ල කරන්න බෑ. ඒක අපි මේ ක්‍රමානුකූලව පියවරෙන් පියවර කතා කර කර ඉන්නේ. මුලින් ප්‍රාණඝාතයෙන් අයින් වුණා. හොරකම් කිරීමෙන් අයින් වුණා. කාම මිත්‍යාචාරයෙන් අයින් වුණා. ඊට පස්සේ තමයි මේ පොඩ පොඩ තව තව පිරිසුදු වෙන්න තව තව සීලෙන් ශක්තිමත් වෙන්න උත්සාහන්ත වෙන්නේ. ඒකෙත් සෑහෙන එහා ගියාට එහා ගිය මට්ටමකදී තමයි මේ තරම් බොහෝම පිරිසුදුව ආරක්ෂා කරන මේ වගේමයි ඒ සීලයෙන්නුත් කෙනෙක් පුජ්‍යලයක් හදාගන්නේ නැතිව කටයුතු කරන මට්ටමක් ගැන අපිට හිතන්න සිද්ධ වෙන්නේ. මොකද සීලය පාවිච්චි කරගෙන වුණත් කෙනෙකුට පුළුවන් කෙනෙක් හදාගන්න පුජ්‍යලයක් හදාගන්න. මම තමයි සිල්වත්. මම තරම් අනිත් අය සිල්වත් නැහැ. මම නම් ඉතින් මහන වෙලා ඉන්නේ අනිත් අය මේකන් මේ ගිහියෝ කියලා ඔන්න තමන් උසස් කරගන්න. නැත්තම් මම දසසිල් සමාදන් වෙලා ඉන්නේ එයා නම් පන්සිල් සමාදන් වෙලා ඉන්නේ. එයාට වඩා මම උසස් කියලා ඒ තමන්ගේ සීලය මුල් කරගෙන කෙනෙකුට ආත්ම වර්ණාවක් කරගන්න පුළුවන්. කෙනෙකුට තමන් උසල තියාගන්න පුළුවන්. තවත් කෙනෙක්ව පහත් කරන්න පුළුවන්. අත්තුක්කංසන පරවම්බන කියලා කියනවා. ඒ තමන්ගේ සීලය මූලික කරගෙන අනිත් කෙනෙක්ව පහත් කරනවා තමන්ව ඔසවා තබා ගන්නවා. එතනත් පුද්ගල භාවයක් තමයි ඇති වෙන්නේ. ඉතින් එතනත් අවිජ්ජා අනුශ්‍රයයක් තමයි තියෙන්නේ. අවිජ්ජා ආශ්‍රවයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ එක පැත්තකින් කියන ලෝකෝත්තර ප්‍රතිපදාවකදී ඒ සීලයවත් පාවිච්චි කරන්නේ නැහැ ආත්ම වර්ණාවක් පිණිස. කෙනෙක් පුජ්‍යලයක් වශයෙන් හුවා දක්ව ගන්න පාවිච්චි කරන්නේ නැහැ. තවත් කෙනෙක්ව හෙලා දකින්න පාවිච්චි කරන්නේ නැහැ. ඒක නිකන් අනිත් පැයට පෙන්වන්න පාවිච්චි කරන්නේ නැහැ. තමන් බොහොම අහිංසකව නිහතමානීව ඒ සීලය තමන්ගේ ප්‍රතිපදා වශයෙන් රැකගෙන යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ අංග තුනටම අද මේ කියපු කරුණු සෑහෙන දුරට සමානයි කියලා කියන්න පුළුවන්. ඒතර මේ කරුණු තුනම සීල ශික්ෂාවටයි අයිති වෙන්නේ. ඒතර මේ සීල ශික්ෂාව මූලික කරගෙන කෙනෙක් පුජ්‍යල භාවයක් හදන්න යන්නේ ආත්ම වර්ණනයක් කරන්න යන්නේ. සීලයේ මූලික කරගෙන තමන්ගේ හිතේ එනවනම් ඒබඳු සිතුවිලි ඒවා තේරුම් අරගෙන අත්හැරලා දානවා. ඒ කියන්නේ පින්වත්නි දැන් හුඟක් වෙලාවට ප්‍රතිපදාවක් පුරන කෙනෙක්ගේ හිතේ පුජ්‍යල භාවයක් ඇති වෙන්නේ මේ මට්ටමේදී ඇත්තටම කුසල් හරහා. අකුසල් හරහා නෙමෙයි. දැන් එයාගේ අතින් අකුසලයක් සිද්ධ නොවන තරම්. එයා දැන් ප්‍රාණඝාතයක් කරන්නෙම නැහැ. හොරකමක් කරන්නෙම නැහැ. කාමමිත්‍යාචාරයක් කරන්නෙම නැහැ. දැන් Brahmacharya ජීවිතයක් ගත කරන්නේ. එතකොට එයාගේ හිතේ පුජ්‍යල භාවයක් ඇති වෙන්න දැන් අකුසල් වලට වඩා කුසල් මූලික වෙනවා. එතකොට තමයි දැන් යෝගාවචරයේ පරිස්සම් වෙන්නේ. දැන් කොහොමද කුසල් හරහා කෙනෙක් හදන එක නවත්තගන්නේ? කුසල් හරහා පුජ්‍යලයක් හදන එක නවත්තගන්නේ කොහොමද? මමෙක් හැදෙන එක නවත්තගන්නේ කොහොමද කියලා තමයි ආ දැන් පරිස්සම් වෙන්නේ. එතකොට ඒක නවත්තගන්න කියලා කුසල් නොකර සිටීම නෙමෙයි. යහපත් දේ කරනවා, තමන් වෙතට පැමිණිච්ච දේ කරනවා. ඒ දෙක ඒ දේ සාර්ථකව කරනවා. හැබැයි කරලා ඒක එතනින් අවසානයි. ඒක මතක් කර කර ඒක මතක් කර කර ඒ ගැන පොත් ලියලිය ඒ ගැන වර්ණනා කර කර ඒ ගැන අනිත් අයටත් කියාපාමින් එහෙම ඉන්න ගතියක් දැන් මේ යෝගාවචරය ඇතුළ නැහැ. ඒතර ඒ නිසා අපි මේ කතා කරපු ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ නිවරදි සම්මා කම්මන්තයක් තව තව විවිධ සූක්ෂම පැති ඔස්සේ දියුණු කරන්න යෝගාවචරයට අවස්ථාවක් තියෙනවා. අන්න ඒ බඳු ප්‍රතිපදාවක් ආරක්ෂා කිරීම සඳහා එබඳු ප්‍රතිපදාවක් තවදුරටත් දියුණු කිරීම සඳහා අද දින ධර්ම දේශනාවෙන් යම්කිසි මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.